විශ්ව සාහිත්‍යයේ සිංහල සාහිත්‍ය නිර්මාණ තැබූ මං සලකනු සායන බුද්ධිමය සංවාදය. විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන්
මාසයකින් අනතුරුව අපි මේ මාසේ අවසාන අඟහරුවාදා මේ ආකාරයෙන් විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන් තුළින් ඔබ හමුවට පැමිණෙන්නේ තවත් සුවිශේෂී වූ ග්‍රන්ථයක් පිළිබඳව කතාබහ කරන්න. මේ ග්‍රන්ථයේ සිංහලයට පරිවර්තනය වීම හරහා අප්‍රිකානු සාහිත්‍යයේ සහ මේ අපේ වර්ගභේදවාදය, වර්ණභේදවාදය හා සම්බන්ධ වන ඒ සජීව සිදුවීම් කොහොමද අපේ ශ්‍රී ලාංකීය ජනතාව හඳුනාගත්තේ කියන කාරණය පිළිබඳවත් සංසන්දනාත්මක විවරණයක් යෙදෙන. සුපුරුදු පරිදි මේ කාර්තවයට අපිත් එක්ක ලේඛිකා දිලිනි ඊරියවල සම්බන්ධ වෙනවා. ආයිබෝන් දිලිනි.
ආයිබෝන් නිරක්ෂි.
ඔව්, අපි මේ ගියවර සාකච්ඡා කරපු ග්‍රන්ථය පිළිබඳවත් කෙටියෙන් ඔබට මතක් කරලා සිටින්නම්. අපි ගියවර සාකච්ඡාවට භාජනය කළේ ජර්මන් ජාතික බ්‍රූනෝ ආපිට්ස් විසින් රචනා කරන ලද නේකඩ මං වෝල්ෆ්ස් කියන හිට්ලර් සමයේ නාසි වධකාගාරයක සත්‍ය අත්දැකීමල්ලා ලියවුණු නවකතාව සිරිල් සී පෙරේරාතින් වුර්කීන් අතර නග්නව කියන කෘතිය බවට පරිවර්තනය වීම හරහා සිංහල සාහිත්‍යයට බලපාපු ජර්මන් සාහිත්‍ය බලපෑම් පිළිබඳවයි. මා කලින් සඳහන් කරපු ආකාරයට අද අපි මේ අප්‍රිකානු සාහිත්‍ය සහ මේ සත්‍ය සිදුවීම් කොහොමද සිංහල සාහිත්‍යයට බලපෑව කියන කාරණාවට අපි පාදක කරගන්නේ, අපි උපයෝගී කරගන්නේ ක්‍රයි ෆ්‍රීඩම් කියන ග්‍රන්ථය. හැබැයි මේක ග්‍රන්ථයක් තනි ග්‍රන්ථයක් බවට පත් වෙන්නට කලින් ග්‍රන්ථ දෙකක එකතුවක් විදිහටත් සැලකන්නට පුළුවන්. බොහෝ දෙනෙක් මේ ක්‍රයි ෆ්‍රීඩම් කියන මේ කතාව දකින්නේ සිනමා පටයක් කරහා 1987 වර්ෂයේදී. නමුත් මේක ඇත්තටම 70 දශකයේදී දකුණු අප්‍රිකාවේ කළු ජාතික ශිෂ්‍ය නායකයෙකු සිදු කරන ලද අරගලයක් මූලික කරගෙන ඒ නායකයාවට කළු ජාතිකයන් හට සුදු ජාතික රාජ්‍ය මර්ධනකාරී ක්‍රියාපිළිවෙත් කොහොමද ක්‍රියාත්මක වුණේ කියන දීර්ඝ කතාවක් විස්තර කරනවා. ඉතින් අපි මේ පිළිබඳව තමයි අද දවසේදී අවධානයට ලක් කරන්නේ. මේකෙදි විශේෂයෙන්ම අපි කතා බහ කරන්න සූදානම් කෙනෙකුගේ හැම පාට ඒ පුද්ගලයාට ගෞරවාන්විත මිනිසියෙක් විදිහට මේ ලෝකේ ජීවත් වීමට තියෙන අයිතිය උදුරාගත්තේ කොහොමද කියන මේ සත්‍ය කතාව ඇසුරින් විශ්ව සාහිත්‍යයටත් ඒතරින් සිංහල සාහිත්‍යයටත් සිදු කරපු බලපෑම සම්බන්ධයෙන්. ඉතින් අපි මේ කතාවේ ඉතිහාසය පිළිබඳව ටිකක් මුලින්ම කතා බහ කරලා සිටිමු. මොකද අපි හැමදාමත්ම පොතක් පාදක කරගත්තට ඇත්තට මේක මේ සිනමා පටයක් කරා තමයි බොහෝ දෙනෙකුට මුලින්ම සමීප වෙන්නේ නේද?
ඔව් දිරක්ෂි, මේ කතාවේ තේමාව ඇත්තටම එන්නේ දකුණු අප්‍රිකානු ශිෂ්‍ය අරගල සහ දකුණු අප්‍රිකානු රජය විසින් බලයොදවා ඇති කරන ලද බොහොම දරුණු මර්ධනකාරී ක්‍රියාපිළිවෙත පදනම් කරගෙන මෙතෙන්දී ප්‍රධාන චරිත දෙකක් ගැන කතා වෙනවා. කතාව තුළ එක චරිතයක් තමයි ඩොනල්ඩ් වුඩ්ස්, අනිත් චරිතය තමයි ස්ටීව් බිකෝ. ස්ටීව් බිකෝ කියන්නේ ශිෂ්‍ය අරගල නායකෙක් සහ ඔහුගේ දර්ශනයයි මෙතන වැදගත්ම දේ වෙන්නේ. ඔහු සටන් කරන්නේ තමන්ගේ ජාතිය වෙනුවෙන් කියලා, ජාතිවාදී හැඟීමකින් කියලා කියන්න බෑ. නමුත් එතෙක් සුදු ජාතික පාලනය යටතේ ඇතිවෙච්ච මනුෂ්‍යත්වය කළු ජාතිකයින්ගෙන් උදුරා ගැනීම සම්බන්ධයෙන්, නැත්නම් ඔහු කළු ජාතිකයින් තුළ පැවති මනුෂ්‍යත්වයේ සාරය උරා ගැනීමට එරෙහිව තමයි ඇත්තටම ස්ටීව් බිකෝ අරගල කරන්නේ. ඔහුගේ අරගලය පිළිබඳව මේ පැහැදිලි අවබෝධයක් කලින් නොතිබුණත් පසුව ඒ පිළිබඳව ඉතා පැහැදිලි අවබෝධයක් ඇති කරගන්නා ඩොනල්ඩ් වුඩ්ස් සහ ස්ටීව් බිකෝ අතර පසුගාලීනව ඇතිවන මිත්‍රත්වය පදනම් කරගෙන ඔවුන් දෙදෙනාම එකතු වෙලා මේ මම කලින් කියපු කළු ජාතිකයින් වෙනුවෙන් ඔවුන්ගේ මානව හිමිකම් වෙනුවෙන් කරගෙන ගිය සටන සහ ඒ සටනේදී ස්ටීව් බිකෝගේ මරණය සහ ඔහුගේ මරණය වෙනුවෙන් සාධාරණය ඉෂ්ට කරන්න ඩොනල්ඩ් වුඩ්ස් ගන්නා උත්සාහය, එම උත්සාහය හමුවේ ඔහු මුහුණ දෙන ගැටලු, ඔහුට තමන් ඉපදුන රට තුළ සිරකරුවෙක් වෙන්න සිදුවීම, ඒ හේතුවෙන්ම තමන්ගේ ජීවිතය බේරා ගැනීම සඳහා පලා යන්නට සිදුවීම, මේ කියන කරුණුත් එක්ක ගොඩනැගෙන ලස්සන කතාවක් තමයි ඇත්තටම සිනමා පටයකට නැගෙන්නේ. මේ සිනමා පටයට ප්‍රථමයෙන් ඩොනල්ඩ් වුඩ්ස් මේ කතාව ලියනවා බිකෝ කියන ග්‍රන්ථයෙන් සහ ආස්කින් ෆෝ ට්‍රබල් කියන ග්‍රන්ථයෙන්. මේ ග්‍රන්ථ දෙකේම එන කරුණු එකතු කරගෙන තමයි ඩොනල්ඩ් වුඩ්ස්ගේ තනි සටන ස්ටීව් බිකෝ වෙනුවෙන් අප්‍රිකානු කළු ජාතික අරගලය වෙනුවෙන් සුදු ජාතිකයෙක් හැටියට ඩොනල්ඩ් වුඩ්ස් ගෙනින සටන තමයි සිනමා පටේ තියෙන්නේ. ඉතින් මේ සිනමා තීර රචනය තමයි පසුකාලීනව ක්‍රයි ෆ්‍රීඩම් හැටියට ප්‍රකාශයට පත් වෙන්නේ. ඒ ක්‍රයි ෆ්‍රීඩම් කියන ග්‍රන්ථය තමයි සුනිල් මාධව ප්‍රේමතිලක මේ පරිවර්තනය කරන්නේ.
ඔව්, සුනිල් මාධව ප්‍රේමතිලක මේ හඬනු මැන නිදහස යනුවෙන් තමයි මේක සිංහලයට පරිවර්තනය කළේ. ඇත්තටම දැන් ඔය 80 දශකයේ අපි කල්පනා කරද්දි මේ ශ්‍රී ලාංකීය ජන සමාජය තුළත් මේ ඔය වගේ අරගලකාරී වාතාවරණයක් පැවතුනේ භීෂණ යුගයේ කියලා තමයි අපි කියන්නේ සාමාන්‍යයෙන් අපේ ජන සමාජයේ ව්‍යවහාරික වචනේ. ඒ හරහා මේ රාජ්‍ය රජයට එරෙහිව දියත් කරපු කැරැල්ල හරහත් මේ වගේ මේ මේකටම සම නොවුනත් යම් කිසි වූ ඒ තරුණ අරගල සහ ඒ හරහා මතුණු වීරත්වය වීරවරයන් දේශපාලනිකව වශයෙන් ඉහළට ආපු චරිත පිළිබඳව විශේෂයෙන් කතා බහ වුණු සමයක්. දැන් එතකොට සුනිල් මාධව ප්‍රේමතිලක මේක යොදාගෙන තියෙන්නේ සිංහලයට පරිවර්තනය කරන්න ওই අත්දැකීමුත් එක්කද, එහෙමත් නැත්නම් ඒ ඇත්ත කියන්නේ මේ මුල් කෘතියේ යම් කිසි වූ වටිනාකමක් ඔහු දුටුව නිසාද?
ওই දෙකම නිසා කියන්න පුළුවන් දිරුරුක්ෂි. සුනිල් මාධව ප්‍රේමතිලක කියන්නේ ඇත්තටම මේ කවදාවත් කිසිම කෙනෙක්ට විකිණුනේ නැති මාධ්‍යවේදී කැඩිට සැලකෙන මාධ්‍යවේදී. ඔහු වෙනුවෙන් ඇත්තටම ව්‍යුර්තුණු පුවත්පත් වලට වඩා වැසුණු පුවත්පත් වැඩි. මොකද ඔහු හැමදාම ලිව්වේ සත්‍ය සහ ඔහු සත්‍යවාදීයෙකුගේ දිනපොත හැටියට කොලම් එකක් කරා මං හිතන්නේ. මේ මටත් මතකයි මම එතකොට පුංචි 89 කාලේ මේ මමත් හොයාගෙන කියෙව්වා මේ පොත. මේ එතකොට ඉතින් තේරෙන්නේ නැහැ ඒත් කියෙව්වා. ඒත් ඒ ලස්සන රස විඳින්න පුළුවන් වුණා. පරිවර්තකයෙක් හැටියට මං හිතනවා ඔහු මේ ක්‍රයි ෆ්‍රීඩම් කෘතියට මේ සහ සිනමා කෘතියට ස්ක්‍රිප්ට් එකට ඇත්තටම ලොකු සාධාරණයක් ඉෂ්ට කරලා තියෙනවා කියලා. මොකද පසුකාලීනව ඉංග්‍රීසියෙන් ඒක කියවන්න අවස්ථාව ලැබුණා මට. ඒ නිසා මට තේරෙනවා කොච්චර දුරට සමාන්තරව පරිවර්තනය කරලා තියෙනවද. ඒ ඉතාමත්ම සාර්ථකයි. අනිත් එක මේ ඔහුත් ඇත්තටම මේ සුනිල් මාධව ප්‍රේමතිලක කියන්නේත් මාධ්‍යවේදියෙක් හැටියට ලොකු අරගලයක් කරපු කෙනෙක්. ඉතින් ඔහු ඇත්තටම පොතේ තියෙන වටිනාකම සහ ඔහුගේ ජීවිත අත්දැකීම් කියන දෙකම එකතු කරගෙන මේ වෙන්න පුළුවන් මේ පොත පරිවර්තනය කරන්න තීරණය කරන්න ඇත්තේ.
ඔව්, දැන් අපි දිල්නේ අපි ගිය වතාවෙදිත් ඔය කතාවම මේ කතා බහ කළා. මොකද අපේ ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ ඇති වුණු විප්ලවකාරී වාතාවරණ හරහා ගොඩනැගුණු සාහිත්‍ය පිළිබඳව අපි ටිකක් කතා බහ කළා ගිය වතාවෙදී. අපි සිරිල් සී පෙරේරා වෘකේ නතර නග්නව කෘතිය රචනා කිරීමේ පසුබිම් පිළිබඳව කතා බහ කරද්දි ඇත්තටම දැන් මෙතනදිත් අපිට ඒ කතාවම කරන්නට පුළුවන්. සුරිල් මාධව ප්‍රේමතිලක මේ හඬනු මැන නිදහස කියන එක මේ පාදක කරගත්තේ යම් කිසි වෙන රටක සිදු වුණු අත්දැකීමක්. නමුත් අපේ රටේත් අපේ මාතෘභූමියෙත් එහෙමම නොවුනත් ඊට සමාන බොහෝ දේවල් සිදු වුණා. එතකොට දැන් අපේ සාහිත්‍ය පිළිබඳව කතා බහ කරද්දී අපිට නිරන්තරයෙන්ම දකින්න ලැබෙන පරිවර්තන හරහා වෙන රටවල්වල සිදු වුණු අරගල පිළිබඳව වන කතාන්තර අපේ සාහිත්‍යයේ ටිකක් ඔය අතින් බත්තාම ටිකක් ඈත ඉන්නවාද, එහෙමත් නැත්නම් තවද බොහෝ දුර යන්න තියෙනවද, මොකක්ද ඔබේ මතය?
මට හිතෙන්නේ නම් ඇත්තටම තවත් අපේ සාහිත්‍ය තුළ අපිට තවත් සුනිල් මාධවලා බිහි විය යුතුයි. අපිට නැහැ එහෙම මේ නිර්භයව ලියන්න පුළුවන් පිරිස හරි අඩුයි කියන්න පුළුවන්. සහ එහෙම ලියන්න පුළුවන් පිරිසට මේ ඔවුන්ගේ සාහිත්‍ය ඉදිරියට ගෙන යාමේ අපහසුතා තියෙනවා. මේ අපි දන්නවා ඉතිහාසයේ තහනමට ලක්වුණු නිර්මාණ තියෙනවා, චිත්‍රපට තියෙනවා. ඒ කියන්නේ අලුතෙන් හිතන්න, අපි සමාජයේ නොදකින පැත්තක් පෙන්වන්න සහ මේ අලුත් දේවල් දෙන්න මේ අමුතුවෙන් හිතන පිරිසක් බිහි කරන්න බිහි වෙන නිර්මාණවලට ඇත්තටම අපේ රටේ ඉඩ කඩ අඩුයි. මේ එක්කෝ ප්‍රකාශකයා ප්‍රතික්ෂේප කරනවා ඒ පොත ප්‍රකාශ කරන්න, එහෙම නැත්තම් කොහෙන් හරි කොහොම හරි වාරණයකට ලක් වෙනවා අවාසනාවන්ත විදිහට. නමුත් පරිවර්තනයකදී ඒ වැටකඩලු බැඳීම බොහෝ විට අපහසුයි. මං හිතන්නේ පරිවර්තන හරහා හරි තමන්ගේ මිනිසුන්ගේ හෘද සාක්ෂියට මේ තට්ටු කරන්න පුළුවන් සුනිල් මාධව ප්‍රේමතිලක වැනි පුද්ගලයින් ලංකාවේ ඉන්නවා. සිරිසි පෙරේරා වැනි පුද්ගලයින් සහ අපිට පරිවර්තක හොඳ පරිවර්තක ලංකාවේ ගොඩක් ඉන්නවා. ඉතින් ඕන් මට හිතෙන්නේ ඒ වගේ පොත් තෝරාගන්නේ ඇත්තටම මේ අපේ සමාජයේ හදවතට තට්ටු කරන්න අරමුණින්ම වෙන්න ඇති බොහෝ දුරට. නමුත් අපේ සාහිත්‍ය තුළ, සිංහල සාහිත්‍ය තුළ එවැනි බිහි එවැනි ග්‍රන්ථ බිහි වෙන්නේ හරිම කලාතුරකින්.
ඔව්, අපි දැන් මේ ඇත්තටම මේ අපි අද දවසේ කතා බහ කරන ග්‍රන්ථයේ හඬනු මැන නිදහස සිංහලෙන් ක්‍රයි ෆ්‍රීඩම් ඉංග්‍රීසි භාෂාවෙන් බිකෝ කියන චරිතය, මේ මගේ චරිත අපිට ලෝකයේ විවිධ සංස්කෘතීන් හරහා දකින්න පුළුවන්. අප්‍රිකානු සාහිත්‍යය තුළ, සංස්කෘතිය තුළ, ඒ වගේම ලතින් අමරිකානු, ඇමරිකානු, රතු ඉන්දීය, ජර්මානු, රුසියානු, මේ කොයි ආකාරයෙන් බැලුවත් යම් කිසි වූ විප්ලවවාදී නායකයන් හරහා ගොඩනැගුණු කතාන්තර තියෙනවා. ඒ ඒ විප්ලවවාදීන්ටත් යම් කිසි වූ හේතුපාදක තියෙනවා. දැන් අපි බිකෝ ගත්තොත් එහෙම, දැන් කේප් ටවුන් වල තියෙන සුදු ජාතිකයන්ගේ ඒ සුකෝභෝගී ජීවිතයට එරෙහිව නැගුණු පැල්පත්වාසියෙකුගේ දැවැන්ත මේ අරගලයක්, හමේ පාටට එරෙහිව නැගුණු ත්‍රස්තවාදයේ මර්ධනයට එරෙහිව නැගුණු ලොකු සටනක්. දැන් එහෙම බැලුවාම දැන් මේ බිකෝ වගේ චරිත ඇත්තටම අපිට කොහොමද නිර්වචනය කරන්න පුළුවන් වෙන්නේ සාහිත්‍යයේ? දැන් මේගොල්ලෝ විප්ලවවාදීන් පමණක්ද? මේගොල්ලන්ගෙන් යම් කිසි වූ නිර්මාණකරණයට පිටිවහලක් ලැබුණද කියන කාරණාව ගත්තොත්?
ඔව්, ඇත්තට බිකෝ කියන්නේ විප්ලවවාදීටත් වඩා මානව හිතවාදීක. ඔහු සටන් කරන්නේ මේ සුදු ජාතිකයින්ට විරුද්ධව කියනවට වඩා මට හිතෙන්නේ ඔහුගේ සටන තිබුණේ කළු ජාතීන්ට සමායිතිය ලබා ගැනීමේ සටනක්.
ඒ නිසා තමයි ඔහුට සුදු ජාතීන් සමග සටන් කරන්න
සිද්ධ වෙන්නේ. ඔව්, ඒ කියන්නේ මේ ඔහු ඇත්තටම අරගෙන කරන්නේ අපිටත් උඹලගේ අයිතිවාසිකම් දීපල්ලා කියන එක තමයි. ඒ කියන්නේ අපිත් මේක අපිත් රට, අපිත් ඉපදුන රට, අපිට මේ උඹලට වගේම අපිටත් සියලු අයිතීන් සමව ලැබෙන්න ඕනේ කියන සටන. මේ නමුත් මොනම වෙලාවකවත් සුදු ජාතිකයින් මර්ධනය කිරීමේ සටනක් සීබිකෝ ගෙනියන්නේ නැහැ. එතනදී ඒ හින්දා තමයි ඔහු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් වෙන්නේ. මොකද ඔහු කියන්නේ නැහැ මේ රටේ ඉන්න සුද්ධ ටික ඔක්කොම මරලා දාන්න ඕනේ, ඊට පස්සේ අපි රජ වෙන්න ඕනේ කියලා. එහෙම දෙයක් නෙමෙයි කියන්නේ. සුද්ධට මොනවද තියෙන්නේ, ඒ අයිතිය අපිටත් දෙන්න කියන එක තමයි සීබිකෝ කියන්නේ. ඔහු අනිත් එක තමයි ඔහුට අවශ්‍ය වෙලා තිබුණා කළු කියන වචනයට සමාජයේ තියලා තිබුණ නිර්වචනය, අසන නිර්වචනයට වඩා සංකල්පය, කළු කියන වචනය තුළ ගැබ් වෙලා තිබුණ සංකල්පය වෙනස් කරන්න. ඒ කියන්නේ ඔහුගේ ආදර්ශ පාටිය හැටියට පාවිච්චි කරේ බ්ලැක් ඉස් බියුටිෆුල් කියන එක. මේ හේතුව තමයි ඔහු අතිශයින්ම විරුද්ධ වුණා මේ බ්ලැක් ෂීප් කියන්නේ නරකම දරුවා පවුලේ ඉන්න, එහෙම නැත්නම් නරකම පුද්ගලයා, ඊළඟට බ්ලැක් මාකට්, බ්ලැක් මනි, ඔය විදිහට කළු කියන දේ ආදේශ වුණේ සමාජයේ. අදටත් කළු කියන දේ ආදේශ වෙන්නේ සමාජයේ මේ නරක දෙයට. නමුත් ස්ටීව් බිකට ඕනේ උනේ නැහැ කළු කියන්නේ සොඳුරු සුන්දර වර්ණයක් කියන එක ගැන කියන්න. ඒ තුළට ඔහු ගැබ් කරේ අති විශාල සංකල්පයක්, අති විශාල අදහසක්, ගැඹුරු අදහසක්. මේ ඒ අදහස තුළ නැහැ මේ සුදු කියන්නේ නරකයි කියන හැඟීම. ඔහු කියන්නේ මේ කළු කියන දෙයට දීලා තියෙන මේ 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 දැක්ම වෙනස් කරන්න කියන එක, සහ මේ ඔහු කියන්නේ මේ වර්ණය ගැන අමතක කරන්න කියලා. අපි එකම රටක්, එකම ජාතියක්, වර්ණය ගැන අමතක කරන්න කියන එක තමයි ස්ටීව් බිකෝගේ සංකල්පයේ තිබුණේ. නමුත් ඒ සංකල්පය සහ ඔහුගේ අරගලය වරදවා වටහාගත්තේ සුදු ජාතිකයෝ. ඉතින් ඔවුන් හිතුවේ අපේ බලය මේ ලබා ගන්නයි මේ අරගලය යන්නේ කියලා. ඉතින් බලය පිළිබඳ ලොකු කාමයක් පවතින මේ දකුණු අප්‍රිකාව වගේ රටක සුදු ජාතිකයින් ස්ටීව් බිකෝට විරුද්ධ වෙන එක අහන්න දෙයක් නැහැ. ඉතින් ඔහු මූලිකවම නිවාස අඩස්සියට දානවා. ඊට පස්සේ මේ ඔහුට යන්න පුළුවන් සීමාවල් මේ ලකුණු කරනවා. නමුත් අවසාන වශයෙන් ස්ටීව් බිකෝගේ සීමාවල් මඟහැරලා යන්න ගිහිලා තමයි සිර අඩස්සීට ලක් වෙන්නේ. මාසයක් ඇතුළත ඔහු මේ යනවා. මේ ඔහුව ඝාතනය කරනවා. ඉතින් ඇත්තටම ස්ටීව් බිකෝ වැනි චරිත ලංකාවේ ඉන්නවා. ඉතින් අපිට ශිෂ්‍ය අරගලය තුළ දකින්න ලැබෙනවා එවැනි චරිත. ඊළඟට අපිට ඔය මේ තවත් ඔය ජවිපේ අරගල ඇතුලේ දකින්න ලැබෙනවා ඒ වගේ අවංක චරිත. ඒ විතරක් නෙමෙයි, ඉතින් අපිට ඔය මේ ඊලම් අරගලය තුලත් අවංක චරිත දකින්න ලැබෙනවා. මේ ඒවා ඒ අපි ගන්න විදිහේ තියෙන වෙනස තමයි ඇත්තටම තියෙන්නේ, අපි දකින විදිහේ වෙනස. ඒ කොහොම වුණත් ඒ දේවල් ඇත්තටම ඒ දේවල් ගැන කතා කරන්න තාම සුදුසු පරිසරයක් ඇවිල්ලා නැතුව ඇති. ඒ දේවල් පිළිබඳ සාහිත්‍ය බිහි වෙන්න තාම සුදුසු පරිසරයක් ඇවිල්ලා නැතුව ඇති. ඉතින් කවදා හරි ඒ දේවල් පිළිබඳ සාහිත්‍යයක් ලංකාව තුළ මේ බිහි කරන්න පුළුවන් නිර්භීත සාහිත්‍යකරුවන් බිහි වෙයි කියලා බලාපොරොත්තු වෙමු.
ඔව් දිල්ලි, මම ඇත්තටම කතා බහ කරන්න කැමති මේ අරගල හරහා මතුවන සාහිත්‍ය පිළිබඳව. අපි දැන් ගත්තොත් එහම ඔය ස්ටීව් බිකෝගේ කතාව ඩොනල්ඩ් වුඩ්ස් විසින් ඒ පුවත්පත් කලාවේදියා විසින් ඩේලි ඩිස්පැච් කියන ඒ පුවත්පතේ පළ කළාට පස්සේ තමයි මේක ලෝකේ පුරාම දැනගන්නේ. මෙහෙම අකටයුතුකම් අසාධාරණකම් කළු ජාතීන් වෙනුවෙන් දකුණු අප්‍රිකාවේ මෙහෙම සිදුවෙනවා කියලා. නමුත් ඒක ලෝකෙම දන්නවා. නමුත් යම් කිසි වූ සිදුවීමක් පාදක කරගෙන මතුවෙන සිදුවීම් සිද්ධිදාමයක් කරහා යම් කිසි වූ සාහිත්‍යයක් බිහි වෙනවා අපි දකිනවා. ඇතැම් වෙලාවට මේවා පුවත්පත් ලිපි හරහා පටන් අරන් ඊට පස්සේ ග්‍රන්ථවලින් කෙලවර වෙනවා. දැන් ලංකාවෙත් අපි ගත්තොත් රාවේ වගේ පුවත්පත් හරහා වික්ටර් ඉවන් ඒ ලියපු දේවල් පසු කාලීනව ග්‍රන්ථ බවට පත් වෙලා එළියට ආවා. ඒවෙන් සැඟවුණු දේශපාලන අතීත අරගල, කුමන්ත්‍රණකාරී වාතාවරණ මේවා එළියට එනවා. මේ වගේ මේ අරගල හරහා බිහිවන සාහිත්‍ය පිළිබඳව ගත්තොත් එහෙම ඒකත් මේ ලෝක සාහිත්‍යයේ සුවිශේෂී ස්ථානයක්.
ඔව් ඇත්තටම අපිට දකින්න ලැබෙනවා නේද? රුසියානු සාහිත්‍ය තුල තනිකරම කතා කරන්නේ මේ අරගලය තුලින් බිහිවෙන මේ අරගලය තුල පවා නොනැසී පවතින මානව දයාව සහ මිනිස්කම කියන එක රුසියානු සාහිත්‍ය තුල අපි දකින්න ලැබෙන්නේ. ඊළඟට අප්‍රිකානු සාහිත්‍ය තුලත් එබඳුම මේ මානව දයාව, නොනැසී පවතින මානව දයාව, නොනැසී පවතින මනුෂ්‍යත්වය තමයි දකින්න ලැබෙන්නේ. දැන් ස්ටීව් බිකෝගේ චරිතයේදී වුණත් පුද්ගලයාව ඝාතනය කරනු ලැබුවත් ඔහුගේ මිනිස්කම ගැන අද අපි මේ කතා කරන්නේ ඒ මානව දයාව ගැනමයි. මොකද මේ ලෝකේ මොනතරම් අරගල පැවතුණා. දැන් අපි අතීතේ අපි කතා කරපු සාහිත්‍ය මේ ගත්තොත් අපි කතා කරා බර්ටෝල් ප්‍රෙස්ගේ හුණුවටේ කතාව ගැන. එතනත් අරගලය තුලින් බිහිවෙච්ච සාහිත්‍යයක් තියෙන්නේ. බෙදී මනුෂ්‍යත්වය තමයි හැමතිස්සෙම මතුවෙන්නේ. මනුෂ්‍යත්වය සියලු දේ අභිභව හැමතිස්සෙම නැගී හිටින මනුෂ්‍යත්වය ගැන තමයි සාහිත්‍ය බිහි වෙන්නේ. ඉතින් ඒ සාහිත්‍ය තව තවත් සුන්දර වෙන්නේ අරගල තුලින් බිහිවෙන නිර්මාණත් එක්ක.
ඔව් අපි ගත්තොත් එහෙම සාහිත්‍යමය වශයෙන් මේ ක්‍රයි ෆ්‍රීඩම් කොයිතරම් දුරට සාර්ථකයිද කියලා අපිට මොකද කියන්න පුළුවන්?
ක්‍රයි ෆ්‍රීඩම් සිනමාපටය තුල සිනමාපටය ගත්තාම සාහිත්‍යාත්මකව ඒක සාර්ථකයි. අතිවිශාල වශයෙන් සම්මානයට පාත්‍ර වෙලා තියෙනවා. කිය ටිකක් ඒ සම්මාන ගැන බොහොම කෙටියෙන් කිව්වොත් හොඳම නළුවාට, හොඳම ගීතයට 60 අකඩමි අවෝඩ් එක හම්බෙලා තියෙනවා. ඊළඟට 41 බ්‍රිතාන්‍ය චිත්‍රපට සම්මානය හම්බ වෙලා තියෙනවා හොඳම අධ්‍යක්ෂණයට, හොඳම හඬපාලනයට. බොහොම එකට හම්බෙලා තියෙනවා 41 බ්‍රිතාන්‍ය චිත්‍රපට සම්මාන වලදී සම්මාන. මේ චිත්‍රපටය හැටියට ගත්තොත් ඩොනල්ඩ් වුඩ්ස් ලියපු බිකෝ සහ ආස්කින් ෆෝ ට්‍රබල් කියන පොත් දෙක ගත්තොත් ඒ පොත් දෙකත් ඇගවීමට ලක් වෙලා තියෙනවා සාහිත්‍යාත්මක වශයෙන් සහ සමාජ ග්‍රන්ථ වශයෙන්. කොන්ෂියන්ස් ඉන් මීඩියා අවෝඩ් එක හම්බෙලා තියෙනවා. ඒක දීලා තියෙන 1978 ඇමරිකන් සොසයිටි ඔෆ් ජර්නලිස්ට්ස් ඇන්ඩ් ඔතර්ස් සංවිධානය මගින්. ඊළඟට වර්ල්ඩ් අසෝසියේෂන් ඔෆ් නිවුස් පේපර්ස් විසින් සංවිධානය කරන ගෝල්ඩන් පෙන් ඔෆ් ෆ්‍රීඩම් කියන සම්මානය 1978 හම්බෙලා තියෙනවා. ඒත් බිකෝ සහ ආස්කින් ෆෝ ට්‍රබල් කියන පොත් දෙකට ඩොනල්ඩ් වුඩ්ස්ට. සාහිත්‍යාත්මක වශයෙන් බිකෝ සහ ආස්කින් ෆෝ ට්‍රබල් කියන පොත් දෙකේ වටිනාකම මිනිස්සු තේරුම් ගන්නේ ක්‍රයි ෆ්‍රීඩම් චිත්‍රපටය නැරඹීමෙන් පසුව කියලා කියන්න පුළුවන්. බිකෝ කියන පොත නම් ඇත්තටම බයෝග්‍රෆි එකක් හැටියට යන්නේ. ආස්කින් ෆෝ ට්‍රබල් කියන පොතේ තමයි ඩොනල්ඩ් වුඩ්ස්ගේ සැබෑ අරගලය දක්වලා තියෙන්නේ.
හොඳයි, දැන් අපි එහෙමනම් අවසාන වශයෙන් අවධානයට ලක් කරමු ඩොනල්ඩ් වුඩ්ස් මුලින්ම ලියපු බිකෝ සහ ආස්කින් ෆෝ ට්‍රබල් කියන ග්‍රන්ථ දෙක පසු කාලීනව තිර රචනයක් කරහා ක්‍රයි ෆ්‍රීඩම් බවට පත් වුණා, චිත්‍රපටයක් බවට පත් වුණා. ඊට පස්සේ ඒක ක්‍රයි ෆ්‍රීඩම් කියලා ග්‍රන්ථයක් බවට පත් වුණා. ඉන් අනතුරුව ක්‍රයි ෆ්‍රීඩම් කියන කෘතිය සුනිල් මාධව ප්‍රේමතිලක අතින් හඬනු මැන නිදහස යනුවෙන් පරිවර්තනය වුණා සිංහලයට. මේ සියල්ලක්ම එක්ව ගත් කල විශ්ව සාහිත්‍යයට කොයි වගේ බරක් එකතු කරලාද තියෙන්නේ?
සාහිත්‍යමය බර ඇත්තටම මේ ගැන කියනවා නම් මේ ලෝකයේ සියලුම රටවල් වල සාහිත්‍ය බිහි වෙන්නේ විවිධ කාරණා නිමිති කරගෙන. දැන් අපි ඒකට බලපානවා සංස්කෘතිකමය තත්වයන් සහ දේශපාලනිකමය තත්වයන් අනිවාර්යෙන්ම. දැන් අප්‍රිකානු සාහිත්‍ය තුල ස්ටීව් බිකෝගේ චරිතය සහ මේ ඩොනල්ඩ් වුඩ්ස්ගේ චරිතය එකතු කරලා මේ හදලා තියෙන නිර්මාණය සිනමාපටයක් ඇඩියට ගෙන එන සාහිත්‍යමය කාරණා කීපය ගත්තාම දැන් සාහිත්‍ය තුළ දැන් සිනමාපටයක් තුළ තියෙන සාහිත්‍ය ගත්තාම මේ ශබ්ද පරිපාලනය සංගීතය ඔය කියන කාරණා සියල්ලත් සාහිත්‍ය කොටස් සාහිත්‍යාංග. ඉතින් ඒවත් එක්ක මිනිසුන්ගේ හදවතට සමීප වෙන අප්‍රිකානු සාහිත්‍ය මගින් සමීප වෙන විදිහ නෙමෙයි. උදාහරණයක් හැටියට ගත්තොත් ලංකාවේ ඇතිවෙච්ච අරගලත් එක්ක නන්දමාලිනීගේ පවන අපිට සමීප වුණේ. අපි ගත්තොත් වෙනත් අරගලයක්. දැන් අපි දන්නවා ඇෆ්ගනිස්තානයේ යන අරගලය කොයි වගේද කියලා. දැන් ඒ තුළ බිහිවෙච්ච සාහිත්‍ය අනන්තයි අප්‍රමාණයි. ඉදිරියට අපේ විශ්ව සාහිත්‍ය මේ යන මානය මං හිතන්නේ අතිවිශාල වශයෙන් වෙනස් කරයි.
හොඳයි, අපි එහෙමනම් විශ්වාස කරනවාද අපි මේ කතා බහට ලක් කරපු ක්‍රයි ෆ්‍රීඩම් කියන කෘතිය සිනමාපටය, හඬනු මැන නිදහස කියන සිංහල පරිවර්තනය අලලා සිදු කරපු මේ සාකච්ඡාව හරහා විශ්ව සාහිත්‍යයේ ගොඩනැංවීමට ලෝකයේ සිදුවුණු විවිධ සිදුවීම් අරගල කොයි ආකාරයේ පිටිවහලක්ද වෙලා තියෙන්නේ ඒ සාහිත්‍යයේ උන්නතිය උදෙසා, ඒ සිදුවුණු වෙනස්කම් කොහොමද ශ්‍රී ලංකාවට ගලාගෙන ආවේ පරිවර්තන සාහිත්‍ය හරහා කියන කාරණය ඔබට වැටහෙන්නට ඇති. අපි ස්තුතිවන්ත වෙනවා සුපුරුදු පරිදි මේ කාර්තාවයට බොහොම වෙහෙස මහන්සි වෙලා තොරතුරුත් හොයාගෙන SBS සිංහල මන්දිරියට පැමිණිලා අපේ ඔස්ට්‍රේලියානු වාසී ශ්‍රී ලාංකීය ප්‍රජාවට මේ රසය බෙදා හදා ගන්නට අපිත් සමග සම්බන්ධ වීම පිළිබඳව සුපුරුදු පරිදි දිලිනි ඊරියවල ඔබට බොහොම ස්තුති. අපි තවත් මාසයකින් පස්සේ හමු වෙන. අයිබෝන්.
විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන් සොයායන සාහිත්‍යමය චාරිකාව සෑම දෙමසකටම වරක් අවසාන අඟහරුවාදා SBS සිංහල ගුවන් විදුලියෙන්.